නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ඒ ධර්මයේ සත්‍ය දකින න්‍යාය තමයි අනිත්‍ය ස්වභාවය අනිත්‍ය වශයෙන් දැකීම, දුක් ස්වභාවය දුක් වශයෙන් දැකීම, අනාත්ම ස්වභාවය අනාත්ම වශයෙන් දැකීම. අනිත්‍ය ස්වභාවය අනිත්‍ය වශයෙන් දකිනවා කියලා කියන්නේ සංස්කාර ස්වභාවයේ සංස්කරණය වීම දැකීම. දැන් අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විතරකයක් අපිට තියෙනවා. වචන විතරක කරනවා අනිත්‍යයි කියන කාරණාව, දුකයි කියන කාරණාව, අනාත්මයි කියන කාරණාව. අනිත්‍යයි කියන කාරණාව විතරකයක් ඉක්මවලා ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම තමයි සැබෑම අනිත්‍යය කියන්නේ. දුකයි කියන අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව සංස්කාරය සංස්කරණේ වීමයි අනිත්‍යයි කියන්නේ. සංස්කරණේ වෙච්ච දේ දුක, සංස්කාර දුක්ඛේ වෙනවා. සංස්කරණයක් වෙන්නේ හේතුඵල න්‍යායක්, ඒ නිසා අනාත්මයි. එතකොට මේ තුන අපි ඒ න්‍යාය තේරුම් ගැනීමෙන් ඇතිවන දැක්මක් තමයි දර්ශනය කියන්නේ. දැක්ම කියන්නේ හොඳට මම කියපු කාරණාව ගැන හිතන්න. අනිත්‍යයි කියලා කියන්නේ අපි වචනයක්, සිතුවිල්ලක්. අපි මනසින් අනිත්‍යයි සංකල්පයක් මවනවා. අනිත්‍ය කියන දෙයට එක්කොන්න පටිච්චමුප්පාදෙන් හැදිච්ච දෙයක්, නැත්නම් ස්කන්ධ බිඳි බිඳි යන දෙයක්, එහෙම නැත්නම් විනාශල යන දෙයක් කියලා මනසින් සංකල්පයක් දාගන්නවා. දුකයි කියන කාරණාවටත් අපි දුක් වේදනාව එක්ක සංස්කාර දුක්ඛ දුක්ඛය දාගන්නවා, නැත්නම් අපි විපරණාම දුක්ඛය දාගන්නවා, නැත්නම් සංස්කාර දුක්ඛය කියලා අපි දාගන්නේ මොකද්ද? ඒත් අපි අර සංස්කරණය වෙනවා කියන සංකල්පයක් වශයෙන් දාගන්නවා. එතකොට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ දර්ශනීයටපත් වෙන්නට උපකාර වෙන තමයි මේ විමසන ක්‍රමයක්, හිතන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. මම කලින් දේශනාවකත් පැහැදිලි කරා, බුදුරජාණන් වහන්සේ මුලින්ම කෙනාට කියන්නේ පරිමංසමාන. දැන් පරිමංසමාන සූත්‍රයේ කියනවා පරිමංසණය කරන්න කියනවා. මොකද්ද? ඉමං වික්වේ බික්කු පරිමංසමානෝ පරිමංසති. මෙන්න මේ භික්ෂුවට මෙහෙම පරිමංසණය කරන්න කියනවා. යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණ ඉදන්නකෝ දුක්ඛං කින් නිදානං කින් සමුදියෝ කින් ජාතව කින් පබව කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසු ජරා මරණං නහෝති කියලා පරිමාංශනේ විමසන්න. දකින්න නෙමේ කියන්නේ විමසන්න. එතකොට ඇයි දැන් මෙතන න්‍යායක් පැහැදිලි කරනවා? මේ ලෝකයේ දුක තියෙනවා, මගේ දුක නෙමේ. දැන් මෙතන මහා ප්‍රධාන සූත්‍රයේ බුදුරණවහන්සේක පැහැදිලි කරනවා. බෝසත්ත්වෝ කල්පනා කරා, අතකෝ භික්ඛව ඉපස්සස බෝසත්ත්වස්ස වාසූපගතස්ස රහෝගතස්ස පටිසල් ලීනස්ස එවන් කිතසෝ පරිවිතක්ක උදපාදි කිච්චන් වතයන් ලෝකෝ ආපන්නෝ ජීයතිච ජායතිච ජීයතිච මීයතිච තවතිච උපපද්යතිච අතච පනිවස දුක්ඛස්ස නිස්සරණ නප්පජානාති ජරා මරණස්ස කුදස්සුනාම වස දුක්ඛස්ස නිස්සරණ පඤ්ඤායිස්සක ජරා මරණස්ස ආදී. මේ බෝධිසත්වයේ කල්පනා කරේ මොකද්ද? මේ ලෝකයේ තියෙනවා ඉපදීම, ජරාවටපත් වීම, වයසට යාම, මේකට හේතුව මොකද්ද? එතකොට පරිවිමර්ශනයක් කරේ, විමර්ශනයක් කරේ. එතකොට මෙතනත් පැහැදිලි කරනවා විමර්ශනයක් කරන්න තියෙන්නේ. විමර්ශනයක් කියලා කියන්නේ අපි හොයනවා. දැන් අනිත්‍යයි කියන්නේ දැකිය යුත්තක්, දුකයි කියන්නේ දැකිය යුත්තක්, අනාත්මයි කියන්නේ දැකිය යුත්තක්. හැබැයි දකින්නට අපි යන්නේ මානසික සංකල්පයකින්. අපි දකින්න යනවනම් දැන් මෙතන මූලිකව බුදුරණවහන්සේ කතා කරන්නේ විමර්ශනය, සම්මර්ශනය, විචක්ෂණය. මේ ඒ ඇයි එහෙම කියන්නේ? අපි අනිත්‍යයි කියන කාරණාව අපට වචනයකින් සිතවිල්ලකින් අපි තේරුම් ගත්ත දේ සැබෑවටම අනිත්‍යයි කියන කාරණාව තේරුම් ගන්න මේ විමසීම කරන්න ඕනේ. ඒතර අනිත්‍යයි කියන කාරණාව අපට මේ වචනකින් අපි ගන්න තේරුමක් නෙමෙයි. අනිත්‍යයි කියන්නේ සංස්කරණීය වීම. සංස්කරණ වීම හොයන්නේ කොහොමද? මේ පටිච්චසමුප්පාද න්‍යාය හිවීමෙන්. එතකොට විමසන්න තියෙන්නේ කොහොමද? මේ ලෝකේ දුක. එතකොට අපට ඉස්සල්ලාම දුක් වේදනාව කියලා දෙයක් හටගන්නවා. දුක්ඛ දුක්ඛයක්. එතකොට එක්ක ඉපරණාම දුක්ඛය. අපිට අපි දුකයි කියලා යම්කිසි දෙයකට පනව ගන්නවා. මේ පනව ගන්න දුක පිරිසින් දකින්න. මේ දුක කියන්නේ මොකද්ද? මේ දුක ඇති වුණේ ඇයි කියලා මේ ලෝකේ තියෙන දුක, මේ සකස් වෙච්ච දුක. අපි ඒකට දාන්නට ඕනේ. ඉස්සල්ලාම මේ දුක එනකොට මේ දුක් වේදනාවට අපි මේක සංස්කරණයක් කියලා මනසින් තේරුම් ගන්නට ඕනේ. සංස්කාරයක් කියලා. මම අර පාළියේ සූත්‍ර පැහැදිලි කරා මේක සංස්කාරයක් කියලා හිතන්න. ඒක සංස්කාරයක් කියලා හිතලා අපි ආපස්සට ඉමසන්නට ඕනේ. අන්නේ විමසනකොට මොකක්ද අහුවෙන්නේ? මේ ලෝකේ මේ දුක හැදෙන හැටි. එතකොට අවිද්‍යාවෙන් පටන් අරගෙන අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම රූපත් එක්ක මේ ලෝකේ සකස් වෙන හැටි අහුවෙනවා. ඒ සකස් වෙන හැටි දැකීමයි අනිත්‍යයි කියන්නේ. මෙන්න මේ සකස් වෙන හැටි දැකීමයි අනිත්‍යයි කියන්නේ සිතවිල්ලක් නෙමෙයි. එහෙනම් මේ සකස් වෙන හැටි දකින්නට අපි විමසන්නට ඕනේ. එතකොට මේ සකස් වෙන හැටි දැකීම අනිත්‍යයි. යමක් අනිත්‍ය නැන් දුකයි කියන්නේ සකස් වෙච්ච දේ තමයි දුක. ඇයි මේ න්‍යායෙන් සකස් වුනේ? අවිද්‍යාව කියන පදනමත් එක්ක සකස් වුනේ. දුක්ඛය අඥානං, සමුදය අඥානං, නිරෝධය අඥානං, මග්ගය අඥානං එක මේක සකස් වුණා. අන්න සකස් වීම දකින්න. සකස් වෙච්ච දේ සංස්කාරී, සංස්කාර දුක. සකස් වීම සංස්කරණේ. එතකොට දුක සත්‍යයි කියලා ඥානය හටගන්නේ දුක සත්‍ය ගැන සංස්කරණයත් එක්ක. එතකොට මේ ඔන්න දෙම බලන්න තිලක්ෂණය මෙතන අහුවෙන හැටි මේ විදිහට ලෝකේ දුක හැදුන හැටි ආපස්සට විමර්ශනය කරගෙන යනකොට නුවණ හට ගන්නවා. මේ ආර්ය සත්‍ය නොදකීමේ පදනම නිසා මේක හටගත්ත හැටි. අන්න එතකොට සංස්කරණිය අහුවෙනවා. එතකොට මුලින් අහුවෙන්නේ අනිත්‍ය. ඒකයි පැහැදිලි කරේ ආර්ය සත්‍යයේ තුල දුක කියලා දකින්නේ සංස්කරණයත් එක්ක, සමුදයත් එක්ක. මේ තුන මේ හතර මේකට දකින්නේ ආර්ය සත්‍ය සංස්කරණයත් එක්ක යන දකින්නේ. ඔන සංස්කරණයත් එක්ක දකිනකොට අනිත්‍ය තමයි දකින්නේ. එකින් එක හේතුපත්ත්‍ය කරගෙන මේක හටගන්න ආකාරය දකිනවා කියන්නේ අනිත්‍ය. අනිත්‍ය පදනමත් එක්ක සකස් වුනේ මොකද්ද? දුක. සංස්කාර දුක්ඛ. අවිද්‍යාව පදනමත් එක්ක සකස් වීම අනිත්‍ය. අනිත්‍ය පදනමත් එක්ක සකස් වුනේ දුක. අන්න සංස්කාර දුක්ඛ. ඒතකොට දුක්ඛ සත්‍ය කියන්නේ ඒක. සමුදය සත්‍ය කියන්නේ සංස්කාරය, සංස්කරණය. එතකොට මේ සංස්කරණයේ වුනේ ආරි සත්‍ය නොදකීමේ පදනමත් එක්ක. දැන් මෙහෙම විමසනකොට මොකක්ද හටගන්නේ? විද්‍යාව. මේ විදිහට මේ හේතුඵල න්‍යායත් එකයි මේ දුක හැදුනේ කියලා මේ සංස්කරණේ දකින්නවා කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. අන්න නුවණ හටගන්නවා මේ වැඩපිළිවෙල පිළිබඳව. එතකොට මොකද්ද ඒ සංස්කරණේ වීමත් එක්කම දකින්නේ? නිරෝධාර සත්‍ය. අමුතෙන් හිතන්න දෙයක් නැහැ. නිරෝධාසත්‍ය දකින්නේ. ඇයි එතකොට කුමක නිරෝධයක්ද? පුජ්‍යලේ නිරෝධයක් නෙමෙයි. මේ බොරු පදනමින් මේක හැදුනේ කියලා දකින න්‍යායත් එක්කම එයා තුල හටගන්න නුවණ සත්‍ය නිසා. එහෙනම් මේ සත්‍යම දැකීමෙන් මේ සංස්කරණේ උනේ. එහෙනම් මේ සත්‍ය දකිනකොට මේ සංස්කරණේ නැති වෙනවා කියන නුවණ හටගන්නවා දුක් නිරෝධාසත්‍ය. අනාත්මය කියන්නේ මොකද්ද? මෙතන හේතු මත පදනමක් තියෙන්නේ. ඒකයි මේ Nirodha Arahatya තේරුම් ගැනීමත් එක්ක අර දැන් අපි සාමාන්‍යයෙන් ආත්මයක් නැහැ කියන සංකල්පයක්නේ. නමුත් මෙතන මේ සත්‍ය දැකීමත් එක්ක Nirodha Arahatya තේරුම් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? Nirodha Arahatya තේරුම් ගන්නවා කියලා කියන්නේ එතන ආත්මය කඩ පිළිලක් නැහැ කියලා දකින්න. අන්න නිවීම කියන කාරණාව තේරුම් ගන්න. හැබැයි ප්‍රඥාවෙන් දකින්නේ නිවුනේ නැහැ. ප්‍රඥාවෙන් Nirodha තේරුම් ගැනීමත් එක්ක අනාත්මය කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ. අපි අනාත්මය කියලා ගන්නෙ මොකද්ද? මේක මෙහෙම කරන්නේ. අපි අනාත්මය කියලා ගන්නෙ මොකද්ද? අපි සංකල්පයකින් සිතවිල්ලකින් මම නැහැ කියන න්‍යායට යනවා. එතකොට අනාත්මය කියන කාරණාව හරියට වැටහින්නේ මේ Nirodhaත් එක්ක. ඇයි Nirodhaත් එක්ක වැටහින්නේ? මේ දැන් මේ තුනම ත්‍රිලක්ෂණෙම එක විට වැටහෙන ත්‍රිලක්ෂණියම. අනිත්‍යයි කියන කාරණාවයි, දුකයි කියන කාරණාවයි, අනාත්මය කියන කාරණාවයි කියන මේ තුනම එක විට වැටහෙනවා. එක විට වැටහින්නේ බලන්න මේ ආර්ය සත්‍යයත් එක්ක බලනකොට දුක සංස්කරණේ වීම දැකීම අනිත්‍ය, සංස්කරණේ වෙච්ච දේ දුක, ඒක තමයි දුක, ත්‍රිලක්ෂණයේ දුක. එතකොට එයා දුක්ඛ සත්‍ය දකිනවා, සමුදය දකිනවා. සමුදය තමයි අනිත්‍ය ස්වභාවය, සකස් වෙච්ච දේ තමයි දුක්ඛ ස්වභාවය. එතකොට මේ අනිත්‍ය, මේ සංස්කරණේ මේක ඇති උනේ කියලා දකිනකොට නෝණක් හට ගන්නවා. ඒ සත්‍යම දැකීම පදනමින් දුක හටගත්තේ. සත්‍ය දකිනකොට මේ දුක නැහැ කියන නෝණට ගන්න. ප්‍රඥාව ස්පර්ශ කරනවා දුක් නිරෝධාර සත්‍ය. අන්න එතන ආත්මයක් නැහැ කියන න්‍යායයට අහුවෙන්නේ. ඒතකොට ආත්මයක් නැහැ කියන එක සංකල්පයක් නෙමෙයි. එතකොට මේ පුරුදු කිරිල මාර්ගය කියලා නෝන හටගන්න. ඔන්න සත්‍ය ඥාන ය ඇති වෙනකොට අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙයාගේ හිතසුල පිහිටනවා. සත්‍ය ඥානය ඇති වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ත්‍රිලක්ෂණයෙම හිත තුළ පිහිටනවා. තමන්ගේ ස්වභාවය තුළ තමන්ට අනිත්‍ය වෙන්නේ, දුක්ඛ වෙන්නේ, අනාත්ම වෙන්නේ කොහොමද කියන උනට ගන්න. එතකොට මේ විදිහට නෝන ඇති වුණාට පස්සේ දැන් පංචපාදනස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකීම වාසය කරන්න කියන. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකීම වාසය කරන්න කියනකොට ඔන්න අපි දැන් ආයත් පංචපාදස්කන්ධය ගැන කියනවා. උදේ වයි දැකීම වාසය කරන්න. ඉතිරූපං ඉතිරූපස් සමු ඉතිරූපස් අත්තංගම වශයෙන් දැකීම වාසය කරන්න. එතකොට අපි උත්සාහ කරනවා මොකද්ද? පංචපාදනස්කන්ධය කියලා එකක් තේරුම් අරගෙන අමේක මෙන්න මෙහිමයි හටගත්තේ, මෙහිම නැති වෙන්නේ කියලා මානසික සංකල්පයකින් දාන්න. අපි සිතුවිල්ලකින් නම් ඔන්න හටගත්ත ඔන්න නැති වුණා. ඔන්න හටගත්ත ඔන්න නැති වුණා. දැන් එතකොට ටිකක් හිතලා බලන්න. පංචපාදනස්කන්ධයේ හට ගන්නවා කියන එක නැති වෙනවා කියන එක එහෙම දාන ක්‍රමේ ගැළපෙනවද කියලා. පංචබාස්කන්ධය කියලා අපි තේරුම් අරගෙන මේක තමයි පංචබාස්කන්ධය හටගන්නේ කියලා අපි හිතනවා. එතකොට ඒ හිතනකොට කොහොමද ඒක නැති වෙලා යනවා? ඔන්න නැතිවීම කියලා අපි හිතනවා. එතකොට බලන්න කල්පනා කරලා ඒ හටගත්තා කියලා ගත්ත පංචබාදනස්කන්ධය මනසට ආව අරමුණක් ඔස්සේ අරමුණ දුලින් දුන්න පංචබාදනස්කන්ධය කියලා. අපි ඒ අරමුණ ගත්ත අරමුණ මේක හටගන්නවා මේක නැති වෙනවා කියලා මානසිකව අපි දානවා. හටගත්තා නැති වුණා. හටගත්තා නැති. හැබැයි එයා දැක්කේ මොකද්ද? මනසට අරමුණක් තිබිලා තිබිච්ච අරමුණේ අනිත්‍යයි දෙක අනිත්‍යයි නිරෝධයයි සමුදය නිරෝධයයි කියන කාරණාව සංකල්පකින් දැක්කේ. නමුත් බලන්න හොඳට සමාධි භාවනා සූත්‍රය පැහැදිලි කරනවා කොහොමද? දැන් ඔන්න අපි දන්නවා අපට මාර්ගයේ වඩනකොට අපට දකින්න තියෙන මොකද්ද? පංචපාස්කන්ධය උදේවයි. කොහොමද පංචපාස්කන්ධය උදේවයි? ඔන්න කෝච බික්කේ රූපස සමුදය, කෝච කෝ වේදනායි සමුදය, කෝ සංඥායි සමුදය, කෝ සංඛාරාණ සමුදය, කෝ විඥාන සමුදය. ඉද බික්කේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති කිංචි අභිනන්දිත අභිවදති අජ්ජෝසාය තිත්තති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ උප්පජ්ජති නන්දි සා රූපේ නන්දි සතුපාදාන තස්ස උපාදාන පත්‍යය බහෝ බව පත්‍යය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපාය සම්භවන්ත ඒ මේකස්ස කේවලස දුක්ඛ කන් සමුදය හෝති. මේ විදිහට රූපය වේදනාව සංඥාව සංස්කාරි විඥානේ සතුටින් පිළිගැනීමෙන් මෙහිම දුක හට ගන්නවා. අයම් වික්කවේ රූපස සමුදය මෙහිමයි රූපේ හට ගැනීම, මෙහිමයි වේදනාව හට ගැනීම, මෙහිමයි සංඥා හට ගැනීම, මෙහිමයි සංස්කාර හට ගැනීම, මෙහිමයි විඥාන හට ගැනීම කියලා අන්න දකිනවා. නිරෝධය කියන්නේ මොකද්ද? පංචපාද ඉති රූපං නාබිනන්දති නාබ්වජති නාජ්ජෝසහාය තිත්තති තස රූපං නාබ්වජතෝ නාබිනන්දතෝ නාජ්ජෝසහාය තිත්තතෝ යා රූපේ නන්දිසා නිරුද්ධති තස්ස නන්දි නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ නිරෝධ ශෝක පරිදේ දුක් කොමන සුපාස නිරුද්ධಂತಿ ඒව මේ තස කෙවල දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. මේ විදිහට පංචවාස් කන්දේ ගැනම කියලා කියනවා. මෙන්න මේක තමයි රූපේ නැතිවීම, වේදනා නැතිවීම, සංඥා නැතිවීම, සංස්කාර නැතිවීම. දැන් බලන්න කල්පනා කරලා හිතන ලස්සන කාරණාවක් තියෙන මත. රූපේ හට ගැනීම, රූපේ නැතිවීම, වේදනා හට ගැනීම, වේදන නැතිවීම. පංචමාස්කන්ධ උදේවයි දකින්න වාසය කරනදී, ඔන්න උදේවයි දකින්න වාසය කරනකොට දැන් මෙතන මේ පැහැදිලි කරේ මේ සමාධි භාවනා සූත්‍රයේ සතුටින් පිළිගන්නකොට අන්න උපාදාන වෙලා, භව වෙලා, ජාති වෙලා, ජරා මරණ වෙනවා. එතකොට මේ මොකද්ද උනේ? රූපේ හට ගැනීමයි, වේදනා හට ගැනීමයි, සංඥා හට ගැනීමයි, සංකාර හට ගැනීමයි. එතකොට රූපේ සතුටින් පිළිගන්නේ කොහමද? පටිච්චසම්පදේ ආපස්සට බැලුවොත් එහෙම අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නිසා සතුටින් පිළිගන්නේ. අන්න රූපේ සතුටින් පිළිගන්නේ. පිළිගන්න නිසා මොකද වෙන්නේ? රූපේ ඇති වෙනවා. එතකොට එහෙනම් සමුදය දකින්න තියෙන්නේ කොහමද? සමුදය දකින්න තියෙන්නේ අපි මේක හටගත්තා කියලා හිතන එක නෙමෙයි. සමුදය දකින්න තියෙන්නේ මෙන්න මේ විමසීමත් එක්ක. මෙන්න මේ නිය දකින්නට ඕනේ. එතකොට මෙහෙම දකින්නකොට මොකද වෙන්නේ? රූපේ නිරෝධය කියන්නේ මොකද්ද? සතුටින් නොපිළිගැනීම. එතකොට අර තිබෙන රූපේ නැති වෙනවානේ. මම කලින් මතක් කරද්දී කතා මම අර නිවන දේශනාවක් කතා කරද්දී කතා කරා. උදේමයි දකින්නවා කියලා කතා කරනකොට අපිට අපි යනවා තිබුණා නැති වුණා. තිබුණා නැති වුණා කියලා න්‍යායට. ඒ කියන්නේ හටගත්ත නැති වුණා කියලා අර පරාසයක්, කාල පරාසයක් කියනවා. නමුත් මේ න්‍යායත් එක්ක ටිකක් කල්පනා කරලා බලන්න. පංචපාදනස්කන්ධය හටගන්නේ කොහොමද? හතුරින් පිළිගන්නකොට. දැන් ඔන්න අපි දැන් ආශ්‍රව ගැන විස්තර කරද්දී හැම එකකින්ම විස්තර කරලා අපි ඇහින් රූපයක් දකිනකොට මොකද ඇති වෙන්නේ? අවිජ්ජා සංකාර ස්වභාවයත් එක්ක අපි දකිනකොට හටගන්නේ හතුරින් පිළිගැනීම. ඒක නිසා මොකද වෙන්නේ? සකස් වෙච්ච පංචපාදස්කන්ධයක් අහුවෙන්නේ. සකස් වෙච්ච පංච උපාදානස් කන්දය අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බෙදලා අයින් කරන්න වැඩක් නැහැ. ඇයි ඒ සකස් වෙච්ච දෙයක් අපි දකින්නේ. සකස් වීමක් නෙමෙයි අපි දකින්නේ. සකස් වීමක් දකිනවා නම් බලන්න මෙන්න උපනිෂද් සූත්‍රය තුළ පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ලස්සනට ජානතෝහම් බික්කේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝනු අපස්සතෝ කිංච බික්කේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති ඉතිරූපං ඉතිරූපස් සමුදි ඉතිරූපස් සත්තංගමෝ. ඔන්න එතකොට දනිමින් දකිමින් වාසය කරනකොට තමයි ආශ්‍රසේ. කුමක් දනිමින් දකිමින්ද? පංචපාස්කන්දේ හටගන්න හැටි. මේකයි පංචපාස්කන්දේ, මෙයයි පංචපාස්කන්දේ හට ගැනීම, මෙයයි පංචපාස්කන්ද නැතිවීම කියලා දනිමින් දකිමින් වාසය කරන ආශ්‍රසේ වෙන්නේ. එතකොට පැහැදිලි කරනවා මේ දැන් මේ විදිහට ආශ්‍රයසේ වෙන්න පංචපාස්කන්ධ දනිමින් දකින් වාසය කරනකොට එයාගේ වැඩ පිළිවෙල කොහොමද? මෙන්න මෙතන සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා මේ දුක කියන කාරණාව. දැන් අපි දන්නවා දුක කියන්නේ පංචපාස්කන්ධ දුක, සංස්කාර දුක. දුක හැදුනේ කොහොමද? මේ සංස්කාර දුක හැදුනේ දුක හැදුනේ ජාති විස වචනීය. ජාතිය නිසා හැදුනේ. ජාතිය හැදුනේ උපාදාන නිසා, භවය නිසා. භවය හැදුනේ උපාදාන නිසා. මේ විදිහට පටිච්චසමුප්පාදෙ විස්තර කරනවා. එතකොට පංච පාදනස්කන්ධයේ උදේවයි දක්මින් වාසය කරා කියලා කියන්නේ මොකද්ද? වාසය කරන්නේ මෙන්න මේ සංස්කරණය වීම, ආපස්සට වීමසුව. මෙහෙමයි සංස්කරණය කියන්නේ කියලා දකින්න. අන්න එහෙම දකින්නකොට තමයි මේ ශ්‍රද්ධාව, ඒ කියන්නේ එතන පීතිය, සැපයේ ඔක්කොම අටගලන ආශ්‍රයය. එතකොට පංචපාස්කන්ධයේ උදේවයි දකින්මින් වාසය කරනවා කියලා කියන්නේ අර නුවණත් එක්ක එන්නට ඕනේ. ඒ නුවණත් එක්ක එන්නේ නැතිව අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අර මනසට ආව අරමුණ ස්වභාවය, අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඒක අයින් කිරීමක් මිසක් මේ බෙදාගත් අරමුණ විනිවිද දකින්නට අර අවිද්‍යා සහගතව හටගත් ස්වභාවය දැකීම හැකියාවත් එක්ක නෙමෙයි. එතකොට අපි අර ආව දෙයි බෙදලා බලන්නේ. ඒ ආව දෙයි හැදුන හැටි හොයන්නේ නැහැ. අන්න ආපු දෙයි අපි හැදුන හැටි හොයනකොට හැදිච්ච නුවණි අන්න එයාට අනිත්‍යයි කියලා විමසන්න දෙයක් නැහැ. ඇයි විමසකු නුවණට එයාට වැටහිලා තියෙනවා අනිත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ සංස්කරණේ. දුක කියන්නේ මොකද්ද? මේ සංස්කරණෙන් හැදිච්ච දෙයි. අනාත්ම කියන්නේ මොකද්ද? මේ සංස්කරණය තුළ ආත්මයක් නැහැ. අන්නේ නෝණය හට ගන්නවා. එතකොට යාට මොකද්ද කරන්න තියෙන්නේ? ඉති රූපං ඉති රූපස් සමුදි ඉති රූප සත්ංගමෝ කියන ඉන්න සිහිය තුළම දකින්න මේ සංස්කරණයම. අය අනිත්‍යයි කියලා වචනයක් දෙන්න ඕනේ. ඒ වචනයක් විතරකයක් කියලා කියන්නේ මොකද්ද? අපි මනසින් හකෝ දාන එක. එතකොට අපි පංචපාස්කන්ධයේ උදේවයි හොයනවා නම් කුමක්ද හොයන්න තියෙන්නේ? මෙන්න මේ පටිච්චසමුප්පාද සමුදේ. මෙන්න මේ පටිච්චසමුප්පාද සමුදේ හොයනකොටම අහුවෙනවා මොකද්ද? පටිච්චසමුප්පාද නිරෝධය. පටිච්චසමුප්පාද සමුදය හොයනකොටම නිරෝධය අහුවෙනවා. අන්න එතකොට අර සමාධි වහන සූත්‍රය පැහැදිලි කරා වගේ සතුටින් පිළිගැනීම දුරු වෙනවා අවිද්‍යාව දුරු වෙනකොට. අන්න එතකොට පංචපාස්කන්ධයේ වය නැත්තම් අස්තංගමී නැතිවීම දකින්න එකත් ඒක. එහෙම නැතුව සංකල්පයකින් මේක අනිත්‍යයි කියලා අපි බිඳෙන ආකාරයක් අපි දකිනවා නම් අපි දකින්නේ පංචපාස්කන්ධයේ සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙන්නේ බිඳෙන එක. බිඳෙන්නේ තියෙන එක. ඔන්න හොඳට හිතන්න බිඳෙන්නේ තියෙන එක. අපි එතකොට තියනවා කියලා ගත්තද බිඳින්න උත්සාහ කරනවා. නමුත් මේ සංස්කරණය දකිනවා නම් ඒකයි මම කියන්නේ නිරෝධාරිය සත්‍ය ගැන සත්‍ය ඥානට එනවා කියන කාරණාව නිවැරදිව මාරවට එනකන් එන්න අමාරුයි. නිරෝධි සමුදය දකිනකොට බිඳින්න අවශ්‍ය නැහැ. නුවණ තියෙනවා අවිද්‍යාවෙන් හටගත්තේ කියලා. මේ අවිද්‍යාවෙන් හටගන්නේ කියන සංස්කරණය දකිනකොට එතන විද්‍යාව. අන්න විද්‍යාවෙන් මේක හටගන්නේ නැහැ කියන නුවණ හටගන්නේ. අන්න එක තමයි නිරෝධය කියලා කියන්නේ. පංචවාස්කන නිරෝධය කියලා කියන්නේ බිඳෙන එකක් නෙමෙයි. සමුදය දැකීම. දැන් මෙතන කච්චනගත සූත්‍රය පැහැදිලි කරන්නේ. කච්චනගත සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මොකද්ද? මේ ලෝකයා දෙකක් ඇසුරු කරගෙන ඉන්නේ. එතකොට මේ ලෝක සමුදය යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දකිනකොට ලෝකේ නැහැ කියන දෘෂ්ටි දුර වෙලා යනවා. ලෝකයේ ලෝක සමුදයේ ලෝක නිරෝධයේ මනා ප්‍රඥාවෙන් දකිනකොට මේ ලෝකේ තියෙනවා කියන දෘෂ්ටිය දුර වෙලා යනවා. බලන්න මේ නුවණ හට ගන්නවා මොකද්ද? උපාදාන වශයෙන් බැසගෙන ඒ තුල එකතු වෙලා කච්චායන මේ ලෝකයා මේ විදිහට එකතුලා ඉන්නේ කියනවා. එතකොට මෙන්න මෙහි න්‍යාය දකිනවනම් අර සාමාන්‍ය ලෝකයා ඒකද බැසගෙන ඒහා බැඳිලා ඒකහා එකතු වෙලා ඒ තුල වාසය කරන ස්වභාවය දුර වෙලා යනවා කියනවා. ඔහු දකින්නේ මොකද්ද? දුක්කමයි උපදින්නේ දුකක්මයි නිරුද්ධ වන්නේ. ඒ කියන්නේ යාට සැකයක් හටගන්නේ. මෙන්න මෙතකින් සම්මාදිට්ඨිය නුක්තයි කියනවා. ආත්මයක් තියෙනවා කියලා ගන්නේ නැහැ කියනවා. සියල්ල ඇත කියන්නේ එකාන්තියක්. සියල්ල නැත කියන්නේ දෙවනි අන්තයේ. මෙන්න මේ විදිහට මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරනවා කියලා පටිච්චසම්පදා දේශනා කරනවා. එතකොට නම් Nirodha දකින්නවා කියන්නේ මොකද්ද? මෙතනින් හොඳට පැහැදිලි වෙනවා. අපිට නැහැ කියන තියෙන පංචපාදනස්කන්ධයක් නැහැ කියලා ගන්නවා නම් මෙතන Nirodhayak නෙමෙයි. ඇයි යාට එහෙනම් සමුදය අහුවෙලා නැහැ? ඔන්න හොඳට හිතන්න. අපට මනසට අරමුණක් එනකොට ඒ අරමුණ පංචපාදස්කන්ධය කියලා දාලා අපි ඒක නැහැ කියලා ගන්නවා නම් සමුදය අහුවෙලා නැහැ. ඇයි සමුදය අහුණා නම් ඒක නැහැ කියන්න බෑ. සම්මාදිට්ඨියට දැන් Nirodhe සාක්ෂාත් වෙච්ච කෙනාට මම නිතර කියලා තියෙන කාරණාවක් තියෙනවා. Nirodhe සාක්ෂාත් වෙච්ච කෙනා නැහැ කියලා ස්වභාවයක් සංකල්පකින් ගන්න ස්වභාවයක් යට ඉන්නේ නැහැ රහතන් වහන්සේට. Nirodhe කියන කාරණාව. ඒ රහතන් වහන්සේ කියලා පුජ්‍යලෙක් කතා කරන්න බෑනේ. එතකොට නං සැබෑවටම යමක් නැහැ ශුන්‍යයි කියන ස්වභාවය ස්පර්ශ කරන කෙනෙක් නෑ. ස්පර්ශ වීමක් තියෙන. එතකොට රහත් වෙනකම් යන මාර්ගය තුල එයාට යම් කිසි මොහොතක මෙතන නැහැ කියලා තේරුම් ගැනීමක් වුණා නම් එයා නැහැ කියලා ගත්තේ ඇයි? සමුදය දැක්ක නැති නිසා. සමුදය දැක්ක නම් නැහැ කියලා ගන්න බෑ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ හට ගැනීම දකිනකොට එයාට නැහැ කියලා ගන්න බෑ. මේ ලෝකේ නැහැ කියන දෘෂ්ටි දුරුවිලා යනවා. හැබැයි ඒත් එක්ක මෙයාට නිරෝධ ස්පර්ශ වෙනවා. තියනවා කියන දෘෂ්ටි දුරුවිලා යනවා. අන්න ඒකයි බුදුරණවහන්සේ හැම තැනම පැහැදිලි කරන්නේ මේ අපට සමුදය හොයන්නට. සමුදය හොයනකොට එයා සම්පූර්ණයෙන් මේ හට ගැනීමක් එයාතුල තේරෙන නිසා මේ ලෝකේ සංස්කරණය වීමක් අන්න දුකක් විතරයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන්නේ දුකක්මයි උපදින්නේ. දුකක්ම නැතිවන්නේ. දුකක් මොන දුකක්ද? සංස්කරණ දුක. මෙන්න මේ සංස්කරණය අහුවෙනකොට එයාට මේ නැහැ කියන දෘෂ්ටි දුරුවෙනවා. එහෙනම් අර පංචපාදනස්කන්ධයේ සමුදය, පංචපාස්කන්ධයේ නිරෝධය කියන මෙන්න මේ කාරණා දෙකම පංචපාස්කන්ධ සමුදයත් පංචපාස්කන්ධ නිරෝධයත් කියන පංචපාදනස්කන්ධයේ සමුදය, පංචපාස්කන්ධයේ නිරෝධය කියන මේ කාරණා දෙකම එයාට මේ සමුදේ හේමත් එක අහුවෙනවා. අපි ගොඩක් කලට උත්සාහ කරනවා එන පංචපාදනස්කන්ධය නිරුද්ධ කරන්න. හොඳට බලන්න කල්පනා කරලා අපි ගොඩක් කලට උත්සාහ කරන අපට එන සංස්කාරයේ ස්වභාවය අපි නිරුද්ධ කරන්න. ඇයි අපි කැමැති මොකක් කරන්නද? පංචපාස්කන්ධය කියලා අල්ලගෙන එක නැති කරන්න. අපි කැමති ඒකට. මොකද අපට දැන් තේරෙනවා මේක දුකක් කියලා. අන්න එතන සියුම්ම තියෙන්නේ දුකෙන් පලා යන්න වීම. හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපි දුක් දුක්ඛය කියන දුක් වේදනාව කියන එකත් නෙමෙයි විපරණාම කියන කතාව ඒ දෙක මෙතන අදාළ වෙනවා. නමුත් අපිට දැන් පංචපාස්කන්ධයක් කියලා අපි දෙයක් ගන්නවා. මොනවා හරි දෙයක් වශයෙන් අපි ගන්නවා. අරගෙන අපේ හිතවිල්ල තියෙන මොකද හැඟීමක් තියෙන මේක නැති කරන්න ඕනේ කියලා. ඇයි මට හටගත්ත පංචපාස්කන්ධ මම මේක නැති කරන්න ඕනේ? අන්න ඒ නිසා මම මේක නැතිකරන්න බලනවා මේක නැතිවීම. හැබැයි ආත් දෘෂ්ටි ඉඳගෙන මනසයි අරමුණයි කියලා බෙදාගත් අරමුණට ආව ස්කන්ධ පහ කියන දේ නැති කරන්න හොයනවා. එහෙනම් අපට කරන්න තියෙන්නේ පංචබාස්කන නැති කරන්න නෙමෙයි. මොකද්ද කරන්න තියෙන්නේ? පරිමර්ශනය කරන්න. මේක හැදෙන හැටි හොයනකොට තමයි බෙදා ගැනීමෙන් ඇතිවෙච්ච පංචබාස්කන්ධය කියන සංස්කාරේ මෙන්න මේ බෙදා ගැනීමත් එක්ක ඇතුළට හොයන්න පුළුවන්. එතකොට බෙදා ගැනීමත් එක්ක ඇතුළට හොයනකොට මොන හොඳට කල්පනා කරලා බලන්න. මනසයි අරමුණයි එකතු වීමෙන් මේක හැදුනේ කියන ඒ බෙදා ගැනීම පදනම යාට සමුදිය අහුනාට පස්සේ ඒ සමුදියත් එක්ක යන Nirodhe සාක්ෂාත් වෙනවා. Nirodhe කියන කාරණා ස්පර්ශ වෙනවා. ආය අමුතුයෙන් අර හටගත්ත පංචපාදස් නැති කරන්න ඕනේ නැහැ. අයර් ප්‍රඥාව තුලින් අර බෙදා ගැනීමෙන් හට ගැනීමක් දකින්න. බෙදාගත්ත ස්වභාවය නිසා හට ගැනීමක් දකින්න. අවිද්‍යාව පදනමින් සංස්කාර විඥාන ක්‍රියාකාරීත්වයත් එක්ක මේ බෙදාගත්ත බෙදා ගැනීම නිසා හට ගැනීමක් දකින්න. අන්නේ හටගත්ත ස්වභාවය නුවණින් කල්පනා කරනවා නම් බෙදා ගැනීමට කැඩෙනවා. ඉතින් බෙදා ගැනීම කරුණා නම් ආය නිරෝධයක් ගැන හිතන්න තියෙනවද? ඒ බෙදා ගැනීම කරුණා නම් නිරෝධයක් ගැන හිතන්න දෙයක් නැහැ. ඇයි? ඒ බෙදා ගැනීම කැඩීමම නිරෝධය. ඒ බෙදා ගැනීම කැඩීමම නිරෝධය. එතකොට අන්න එනම් සමුදය හොයනකොට එයා නිරෝධය අහුවෙනවා. ඒකයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සත්‍ය හතරම හටගන්නේ. දැන් බුදුරණවහන්සේ බලන්න පංචපාස්කන්ධ උදේවයි දකින්නවා කියන කාරණාව තුළ උදේ වය කියන කාරණා ඔක්කොම එකට කතා කරන්නේ. ඇයි හට ගැනීම දකිනවනම් Nirodhe කියන කාරණාව නියමාකරණ දකින්නට යට අහුවෙනවා. අපිට ගොඩක් කලකට තියෙන්නේ හට ගැනීම කියන කාරණා අපි හොයන්න තියෙන නිසා අපි මේ වයක් හොයන්න යනවා. වෙනසීමක් හොයන්න යනවා. ඒ වෙනසීමක් හොයන්නේ පුජ්‍යලයමයි. ඇයි අපි සියුම්ම මට මේ ලැබුණ දුක කියන පංචබාධනස්කන්ධේ මං නැති කරන්න කැමති. මම මේ නැති කරලා ශුන්‍යතාවෙ ඉන්න කැමති. හිස් ස්වභාවය ඉන්න කැමති ඒ හටගත පංච බාදලස්කන්ධ නැත. අතන හටගන්නේ නැහැ. බලන්න මේ කච්චානුත සූත්‍රයේ මේ සම්මාදිට්ඨිය තියෙනවා කියන න්‍යාය තුල මේ දුස්ත්‍ය ඍජුවීම ගැන, ඒ කියන්නේ සම්මාදිට්ඨි පැමිණීම ගැන මේ කියන කාරණාව තුල සමුදේ දකින්නකොට ලෝකේ නැහැ කියන්න බෑනේ. එතකොට Nirodhe දකින්නකොට තියනවා කියන්න බෑ. එතකොට එහෙනම් එයා උස්සනවා සමුදේ හොයන්නේ සංස්කාරි. එතන බලන්න මේ තියනවා නැහැ කියන සංකල්ප දෙකම හටගන්නේ කාටද? මට. තියනවා නැහැ කියන දෙකම සංකල්ප හටගන්නේ මට. මම මනසටම මගේ මනසටම අරමුණ මම මේක බෙද බෙදා බලලා නැහැ කියලා ගත්තනම් ඒක ආයේ මටනේ. එහෙනම් ඒ නැහැ කියලා ගත්තේ ඇයි? නැහැ කියලා ගත්තේ සමුදේ දැක්ක නැති නිසානේ. සමුදේ දැක්කනම් ඒ නැහැ කියන්නේ කොහොමද? අපි බෙදනවා නම් චෛතසික වශයෙන් හරි කලාප වශයෙන් හරි මොන ක්‍රමයකින් හරි බලලා අපි කල්පනා කරන සත්‍යයේ පුජ්‍යලයක් නැහැ. මෙතන ශුන්්‍යතාවයක් තියෙන. හිස් දෙයක් තියෙන කියලා කල්පනා කිරීම තුළම හොඳට තේරුම් ගන්න අපි සමුදේ දැක්කනේ. සමුදේ දැක්කනම් යාට නැහැ කියලා ගන්න බෑ. සමුදේ දැක්කනම් නැහැ කියලා ගන්න බෑ. ඇයි නැහැ කියලා ගත්තේ සමුදේ දැක්ක නැති නිසා. මේ සූත්‍රය හොඳට ඒක තේරෙනවා. ඒ වගේම සමුදේ දකින්නවා නම් සමුදේ දකින්නවා නම් සමුදේ දකින්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන. ඉතින් මේ අවිද්‍යාව පත්‍ය කරගෙන දකින්න නුවණ විද්‍යාව අනසත්‍ය ඥානිය. විද්‍යාව නම් තියෙන්නේ විද්‍යාවෙන් එයා මේ දුක නැති වෙනවා කියන උනට ගන්නවා. එහෙනම් තියනවා කියලා ගන්නෙත් නෑ. එහෙනම් මේ Nirodha කියන කාරණාව සත්‍ය ඥානෙට පැමිණෙන්නේ සමුදේ හිමින්මයි. එයාට යම් කිසි මොහොතක Nirodha ගැන නැහැ කියලා සංඥාවක් ඇති වුණා නම්, හිස් කියලා සංඥාවක් ඇති වුණා නම්, නිවන කියලා එකක් ගත්තා නම්, ඒ ගන්න හැම දෙයක් තුළම තියෙන්නේ සමුදුන දෙකකින් පදනමත් එක්ක. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මූලපරියයි සූත්‍රය තුළ නිවන ගැන තියෙන සංකල්පනාව සීක වෙනකන් තියෙන්නේ මොකද්ද? මඤ්ඤණාව. වැරදි මඤ්ඤණාව. ඇයි වැරදි මඤ්ඤණාවක් තියෙන්නේ? ඇයි Nirodhayak එයාට තේරුම් ගන්න විදිහක් නැහැ සමුදුන තේරෙන නිසා. සමුදේ නොතේරෙන නිසා Nirodha ගැන තේරුම් ගන්න විදියක් නැහැ. අන්න සමුදේ තේරිච්ච ගමන් ගන්න Nirodha ගැන තේරුම් ගන්නවා. අන්න ඒකයි මාර්ගයට එනකොට යා Nirodha ආර සත්‍ය සත්‍ය ඥාන හැමිනේ. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න දර්ශනීය කියන්නේ යන්නේ ඒක. දැක්ම කියන්නේ යන්නේ ඒක. එතකොට දැක්ම ඇති වුණේ කුමකින්ද? ප්‍රඥාවේ. ප්‍රඥාව ඇති වුණේ කුමකින්ද? විමසීමේ. විමසීමේ කටගත ප්‍රඥාව තුළින් ඒ දැක්ම ස්පර්ශ ගන්න පුළුවන් ඊළඟට. අන්න එයාට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයත්. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සෝතාපන්න කෙනා සේක බික්කලිය නිත්‍ය සංඥාව ගන්නෙ නෑ. සුඛ සංඥාව ගන්නෙ නෑ. අත සංඥාව ගන්නෙ නෑ. ඇයි ගන්න නැත්තේ? එයාට තමයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය තේරුණේ. ඇතු මේ ලෝකේ යමක් මේ දැන් මේ ගොඩ නැගිල්ල මේ අපි ජීවිතේ මේක මේ ජීවත් වෙන මේ ස්වභාවය මේ තියෙනවා කියලා අපි දැන් මේක අල්ලගෙන අපිට දැන් රාගය තියෙනවා. රාගය තියෙන කාරණාවයි තරහය තියෙනවා. තරහය තියෙන කාරණාවයි. එතකොට යා එතන අර නිත්‍යයි කියලා පැවැත්මක් අරගෙන තියෙන්නේ. නමුත් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ස්වභාවය ස්පර්ශ කරලා තියෙන්නේ. ඒ නිසා තමයි සිහියේ පිහිටනකොටම එයාට අතහරින්න පුළුවන්. අනිත් නිත්‍යයි සපයි ආත්මයි කියන සංඥාව නේ. අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්නේ නැද මේ අපට අර මේ ලෝකේ දෙයක් තියෙනවා කියලා අහුවීම. නමුත් මෙතන අනිත්‍ය දුක අනාත්මයි කියන කාරණා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ සංස්කාර ස්වභාවය අහුවීමත් එක්ක. මේ සත්‍ය ආර සත්‍ය කියන සත්‍ය ඥාන අහුවීමත් එක්ක. එතකොට මේ සත්‍ය ඥානි අහුවීමත් එක්ක යාට මේ ලෝකේ ජීවත් වුණාට යමක් තියෙනවා කියලා අරගෙන නිත්‍යයි සපයි ආත්මයි කියන සංඥාව නෙමේ තියෙන්නේ. ඇයි මේ සැබෑවටම අනිත්‍ය කියන්නේ මොකද්ද එයා දන්නවා. එතන අනිත්‍යයි කියලා විතරකින් හිතන දෙයක් නෑ. සිහියක් එනකොට අනිත්‍යයි මේ සිහිය එළමෙනකොට අන්න ප්‍රඥාව විසින් අනිත්‍යයි කියන කාරණාවට විතරකයක් නෙමෙයි. අනිත්‍ය ස්වභාවය මොකද්ද කියන එක තේරෙනවා. දුක් ස්වභාවය මොකද්ද කියන එක තේරෙනවා. අර සංස්කරණය බහුවෙනවා. ඒ සංස්කරණය වීම තැනම යා අනිත්‍ය දුක නම් ස්වභාවය දකිනවා. ඒකයි නිට්ඨේ සුඛ අත් සංඥා දුරි වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න අනාගාමී වෙනකම්ම කෙනෙකුට රාගය තියෙනවා. දේශය තියෙනවා, පටිගිය තියෙනවා. එතකොට අනිත් දේවල් එක එකතු වෙනවා. එතකොට දැන් ওই විසාක මහෝපාසිකාව හිම අර දරුව මරනකොට ඒක හා එකතු වෙලා හිටියේ නිට්ටය කියලා ගැනීමක් එක්කනේ. එතකොට ඒ ලෝකයේ තුන නිට්ටය කියලා ගැනීම. නමුත් අනිත්ය කියන සැබෑ අර්ථ නිර්වචනය එයා තුළ තියෙනවා. අනිත් කෙනා තුළ නැහැ. අන්න ඒක අනිත්‍ය දුකනාත්ම කියන ස්වභාවයේ මාර්ගතාව කෙනා තුළ තියෙනවා කියන්නේ. මං කියපොදි තේරුණාද? එයා නිට්ටය කියලා ලෝකයට සාපේක්ෂව ගත්තම සදා දුකක් හටගත්තේ. සපයි කියලා ගත්ත නිසා සීවලි මාතා සපයි කියලා ගත්ත නිසා තමයි ඒක ලෝකේ දුකක් හටගත්තේ. නමුත් සැබෑවටම අනිත්‍ය දුකයි අනාත්මයි කියන ස්වභාවය ගැන නිර්වචනය ඒකේ අභ්‍යන්තරයම තේරුම් ගැනීම යතුල තියෙනවා. අනිත්‍යනාතුලේක නැහැ. අනිත්‍යනේ අපි හිතමු ඔන්න මේ විසාක මහපාසිකාවගේ සෝතාපන්න නොවිච්ච කෙනෙක් ඉන්නවා කියන්නේ එයා දරුව මරුණ අඩන්නේ නැහැ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අතහැරලා දානවා. හැබැයි එයා අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය දැකලා නැහැ. එයාගේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය තුල පිහිටීම නැහැ. නමුත් එයා අනිත්‍ය දුක අනාත්ම කියලා අතහරිනවා බලෙන්. නමුත් එයා බලෙන් අතහැරලා දුක ඇති කරගන්නේ නැහැ. දුක ඇති කරගන්න. නමුත් අරයාගේ ස්වභාවය තියෙන පිහිටීමක් තියෙනවා. අනිත්‍ය දුක අනාත්ම. අන්න ඒකයි මාර්ගයට ආවගෙන නිට්ටයයි සංකාර ගන්නේ නැහැ. දුක්ඛයි සංකාර ගන්නේ නැහැ. නිත්‍යයි කියලා ගන්නේ නැහැ සැපයි කියලා ගන්නේ නැහැ ආත්මයි කියලා ධර්මයක් ගන්නේ නැහැ. ඇයි ගන්නේ නැත්තේ? ඒ ස්වභාවය අතුල තියෙනවා. අපි හැමෝ තුලම තියෙන්නේ අනිත්‍යය කියන කාරණාව ගැන සංකල්පයක් විතරයි. ඒ අනිත්‍ය දුක අනාත්ම කියන ස්වභාවය අපි තුල නැහැ. ඒ ස්වභාවය ඉස්සලාම පිළිගන්නේ මෙන්න මේ සමුදියේක දකින්නකොට මාර්ගයට ආවගෙන. ඒ සමුදියේ දැකීමත් එක්ක තමයි අනිත්‍ය කියන ස්වභාවය පිළිගන්නේ. ඒ සමුදියේ දැකීමත් එක්ක තමයි දුකයි කියන ස්වභාවය පිළිගන්නේ. ඒ සමුදියේ දැකීමත් එක්ක තමයි අනාත්මයි කියන කාරණාව පිළිගන්නේ. එතකොට සෝතාපන්න නොවිච්ච කෙනා අතහැරියට බලෙන් ඒක දුකක් ඇති නොගන්න විදියට සෝතාපන්න වෙච්ච කෙනාට දුකක් ඇති වුණාට වේදනාවක වෙනස තියෙන්නේ අරයා තුල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මම තුලින් හටගත සංකල්පයක් ඔසේ අතහැරියේ. මෙයාට මම තුලින් හටගත සංකල්පයක් ඔසේ තමයි දුක හටගත්තේ. නමුත් මෙයාට සිහිය පිහිටියට පස්සේ අර සංකල්පය වශයෙන් අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය තුල ස්ථිර පිහිටලා තියෙන්නේ. ඒ නිසා අර විතර හිතන්න දෙයක් නැහැ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි මේකට ඇලෙන්න ඕනේ නැහැ හිතන්න දෙයක් නැහැ. එයා දකින්නේ මොකද්ද? මනසයි අරමුණයි එක්ක බෙදා ගැනීමෙන් හටගත් විනිවිද කිය ප්‍රඥාවෙන් මේක බෙදාගත්ත නිසා මේක හටගත්තේ කියලා නෝනයට ඇති වෙන්නේ. අන්න එතකොට එයාගේ අතහැරීම බලෙන් අතහැරියා නෙමෙයි සංස්කරණේ දැකපු නිසා ලෝකේ දුකක් ඉපදුනේ. ඉතින් ඉපදෙච්ච දුකට ආස කරන්නේ මොකද? ඒ ආස දුර වෙලා යනවා. ඒ මාර්ගයට ආව කියලා නිසභාවය. අරයාගේ ස්වභාවයේ එයා මේ ආව අරමුණ මේක අනිත්‍ය අපි හිතමු මෙහෙම ඒකාරණක් අතහරින්න ඔන්න අපි හිතමු මේ කාගේ ඇතුලින් සිටවිල්ලක් එනවා අපි හිතමු මේ සෝතාපන්න කෙනෙකුටයි නැති කෙනෙකුටයි කාන්තාවක් දකිනවා ඔන්න රාගය තියෙනවා සෝතාපන්න කෙනා රාගය තියෙනවා සෝතාපන්න නැති කෙනා රාගය තියෙන්නේ සෝතාපන්න නැති කෙනා රාගය නැති කරන්නේ කොහොමද එයා එන රාගය ආව සංකල්පේ හිතනවා මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්ම කියලා හිතලා නැති කළා දානවා අරයා රාගය ඇති වෙනවා එයා රාගය ඇති වුණේ ඇයි එයා එවෙලේ අරක ගැන අභිනන්දනය කර කර හිටියා. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනාට සිහිය පිහිටපු ගමන් මෙතන. මොකද වෙන්නේ? අනිත්‍ය දුක අනාත්ම හිතන්න දෙයක් නැහැ. ඒ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය එයා දකිනවා. මනසයි අරමුණ නැත්නම් ඇහැයි රූපය කියලා බෙදාගත්ත නිසා මේ සංස්කරණය කරගත්තා. එහෙනම් මේකට අමුතුයෙන් රාගය කියන සංකල්ප අවශ්‍ය නැහැ කියලා එයා පුජ්‍යලේක ස්වභාවයෙන් තුරව මාර්ගය තුලින් දකිනවා. අරය පුජ්‍යලේක ස්වභාවයත් එක්ක අනිත්‍ය දුක අනාත්ම කියලා අතහැරියා. අන්න වෙනස ඒකයි. හැබැයි දෙන්නගෙම රාගය දුර වුණා. මෙයාගේ රාගය ඇති වුණා, ඇති වෙලා දුර වුණා. මෙයාගේ රාගය ඇති කරගන්න තේ දුරු කරගත්තා. නමුත් මෙයාගේ මාර්ගයේ සින්දුරු කරේ මෙයා දුරු කරේ පුජ්‍යලේක විසින්. අන්න ඒකයි වෙනස තියෙන්නේ. අරයා දුරු කරේ මාර්ගයෙන් දුරු වුණේ, මෙයා දුරු කරේ පුජ්‍යලේක දුරු කරේ. හැබැයි මෙයාට පුළුවන් පුජ්‍යලේකෙන් දුරු කරන්න. මෙයාට උනන් හිතුව පුජ්‍යලේකෙන් දුරු කරන්න පුළුවන්. නමුත් එයාගේ නෝනත් එක්ක එයාට පුළුවන්කමක් ලැබෙන මේ සංස්කරණයේ ස්වභාවයත් එක්කයි කතා හරිනේ. අන්න ඒකයි වෙනස තියෙන්නේ. එතකොට සැබෑවට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ගැන නිවැරදි නිර්වචනයේ ඒ වචන ටිකෙන් සැබෑම අර්ථයට මෙන්න මේ සංස්කරණීමත් එක්ක අහුවෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මම මේ කාරණා ටික ඉස්මතු කරන්න කල්පනා කරේ පංචීපාදානස්කන්ධයේ උදේවයි කියන කාරණාව පැහැදිලි කරගන්න. මොකද අපි පංචීපාදානස්කන්ධයේ උදේවයි උදේ අත්ංගමේ හටගන නැතිවීම කියන කාරණාව ඔස්සේ අපට යන්නෙම තියෙන දෙයක් නැති වෙනවා කියන කාරණාවටමයි. තියෙන දෙයක් නැති වෙන්නේ මගේ මනසටම අරමුණක් තමයි තියෙනවා කියලා ගන්න. ඒ අරමුණ තමයි නැති කරන්නේ පංචීපාදානස්කන්ධයක් කියලා අරගෙන. නමුත් අපි සංස්කරණයක් කියලා අරගෙන මේ සංස්කරණේ වෙච්ච හැටි හොයාගෙන යනවා නම් එයාට ආයේ තියෙන දෙයක් නැති කරන්න ඕනේ නෑ. ඒ සංස්කරණේ වෙන හැටි දැකීමමයි අනිත්‍ය දැකීම. අර පංචීපාදානස්කන්ධ නැති කරන දෙයක් නෑ. ඒක හොඳට සමාධි භාවනා සූත්‍රයේ මේ හැම සූත්‍රකම මේ කිංසුකම මොකද්ද? උපනිෂද් සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ දුක හටගන්නේ කොහොමද කියලා. අන්නේ දුක හට ගැනීම නුවණ. දැන් හොඳට මතක තියාගන්න ඒක නුවණකින් දකින්න එක. දැන් අපි අතන දකින්නේ කොහොමද? සංකල්පයකින්. මෙතන දකින්නේ නුවණකින්. නුවණකින් නැති කරනවා නෙමේ සංස්කරණය අහුවෙනවා. සංකල්පකින් නැති කරනවා නුවණකින් සංස්කරණය අහුවෙනවා. එහෙනම් සංස්කරණය අහුවෙනකොට එයාට නැතකින් දෘෂ්ටි දුර වෙනවා. සංකල්පකින් බලනකොට නැත කියන සංකල්ප ඇති වෙනවා. දෘෂ්ටි හට ගන්නවා. ශුන්‍යතාවය කියලා මානසික දාව සංකල්පයක් හටගන්නවා. එහෙනම් මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සැබෑවටම ඒ ස්වභාවයේ පිහිටපු කෙනාට තියෙන්නේ නුවණ සිහිය වීරිය දෙනකොට ඒ ස්වභාවය ස්පර්ශ කිරීම. ඒ ස්වභාවය ස්පර්ශ කිරීමත් එක්ක මේ සංස්කරණේ වීම තේරෙනකොට අන්න අර ලෝකේ හා ඒකයි මෙතන පැහැදිලි කරන්න මේ කච්චාංගත සූත්‍රය තුල මේ එයා දැඩිව එහා එකතු වෙන්නේ නැහැ කියනවා. ඇයි මේ මේ න්‍යාය දකින්නවනම් ඒ න්‍යාය දැකීමත් එක්ක දැඩිව ඒක එකතු වීමක් නැහැ. ඇයි එකතු වෙන්නේ නැහැ බෑ. ඇයි එකතු වෙන්නේ බෑ? මාර්ගයේ විසින් මේක පෙන්වනකොට කොහොමද ඒක එකතු වෙන්නේ? මේ සංස්කරණේ උඩකිනකොට. ඒක නොපෙන්වන නිසා තමයි මේක එකතු වෙන්නේ. ඒ අනිත්‍ය දුක්ඛ ස්වභාවය නොපෙන්වන නිසා තමයි මාර්ගයේ විසින් අපි ඒක එකතු වෙන්නේ. නමුත් පෙන්වනකොට ඒක එකතු වෙන්නේ විදියක් නැහැ. එහෙනම් බුදුරණවහන්සේ ඉස්සෙල්ලාම පෙන්වන්නේ බොජ්ජංග තුලත් සති සම්බොජ්ජංගි. මේ අත මේ ඊළඟට සත් මේ මොකේද මේ ඉන්දි ධර්ම තුල මේ මොකද්ද මේ සති ඊළඟ සතිපට්ඨාන වැඩනකොට ආතාපි සම්පදන සතිමා. එතකොට හැමතැනම සතියක් මුල් වෙන්නට ඕනේ. ඒ සතිය මුල් වුණාට පස්සේ තමයි මාර්ගය වැඩෙන්නේ. සිහිය මුල් වුණේ නැතිනම් ධම්මවිචය කරන්න බෑ. ධම්මවිචය කරන්න සිහිය එන්නට ඕනේ. එහෙනම් ඉස්සල්ලාම සිහිය පිළිහිරට පස්සේ තමයි ඒ සිහියත් එක්ක එතන මේ පරිමර්ශනය කරන්න පුළුවන් කොට වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තේරුම් ගැනීම එක්ක තමයි අපි කායනුපස්සනාව වැඩි යුත්තේ. මේ විදිහට තේරුම් ගැනීම එක්ක තමයි වේදනානුපස්සනාව වැඩි යුත්තේ. මේ විදිහට තේරුම් ගැනීම එක්ක තමයි චිත්තානුපස්සනාව වැඩි යුත්තේ. මේ විදිහට තේරුම් ගැනීම එක්ක තමයි ධම්මානුපස්සනාව වැඩි යුත්තේ. එතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් කායනුපස්සනාව කරනවා නම් ඒක අමෘත මාර්ගය. හැබැයි කායනුපස්සනාව කියන කාරණා අපි හරියට තේරුම් ගත්තොත් කායනුපස්සනාව තුළ විස්තර කරන දේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ හේතුඵල න්‍යායත් එක්ක. සිහිය බුදුරණවහන්සේ පිහිරන කියන හැමතැනම තියෙන මොකද්ද? සිහිය පිහිරන්නට ඕනේ. අන්න සිහිය පිහිරන්න උපකාරක අංගයක් කායනපස්සනාව. ඒක මුල් කරගෙන මේ කායනපස්සනාව තුළ මේ සිදුවෙන ස්වභාවය තේරුම් ගැනීමත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම සත්‍ය ස්වභාවය ස්පර්ශය. පටිච්චසමුප්පාද න්‍යාය මේ සංස්කරණ ස්වභාවය අහුවීමත් එක්ක. නැත්තම් නිකන් සිහිය පිහිටය කියලා අහුවෙන්නේ නැහැ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ අනුපස්සනා සියලු දේ තුලම විස්තර කරන්නේ මෙන්න මේ අවසානයේ තුල මේ සමුදය අස්තංගමේ දකිමින් වාසය කිරීමක් ගැන. එතකොට මේ සමුදය අස්තංගමේ දකින් වාසය කරන්න තියෙන්නේ ඉස්සලාම සිහිය අවිනට ඕන. ඒකයි සතිපට්ඨානයක් අවශ්‍ය වෙන්නේ. සිහිය පිහිටීමක් අවශ්‍ය වෙන්නේ. සිහිය පිහිටීවි නැතිනම් එයාට කෙලෙස් එක් යන. එහෙනම් ඉස්සලාම සිහිය පිහිටවලා පිහිටවාගත්ත අරමුණ පිහිටවාගත්ත ස්වභාවය ඔස්සේ අපි විමසන්න ඕනේ. දැන් සංස්කාරයක් කියලා තේරුම් ගන්නටත් අපිට සිහිය ඕනනේ. එහෙනම් අපි මේ සිහිය යොමු වෙච්ච අරමුණක් ඔස්සේ පවත්නකොට අන්න ඒකට සිහිය තියෙනකොට එයාට අර ධම්මවිචය යොමු කරගන්නට පහසුයි. ඇයි සිහිය තියෙනවා? සිහියෙන් අල්ලන්න පුළුවන්. අන්න ධම්මවිචය යොමු කරගන්න පහසුයි. ධම්මවිචයත් එක්ක සති ධම්මවිචය විරියේ පීතිපස්සයි සමාධිපෙක්ක ඔක්කොම වැඩෙනවා. මේ සබහා තේරුම් ගැනීමත් එක්ක. එහෙනම් මේ පංචපාදනස්කන්ධේ සැබෑ ස්වභාවය අපට තේරුම් ගන්න වෙන්නේ මේ ඉමසීමෙන්මයි. අප නැතුව මෙන්න වේදනාව, මෙන්න සංඥාව, මෙන්න සංස්කාරය, මෙන්න විඥානය කියලා ඒක බෙද බෙදා අපි කොච්චර බෙද බෙදා බැලුවත් බෙදන්නේ මොකද්ද? මනසට අරමුණක්. අපට දකින්නට උනත් ඒක හේතුයෙන් හටගන්නදී හේතුයෙන් හටගන්න ආකාරය දකින්න නම් මේ හේතුඵල වශයෙන් ඉමසන්නට ඕන. හේතුඵල වශයෙන් නොඉමසන සාක්කලයක් හටගන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිතවිල්ලෙන් අතහරින දේ නෙමෙයි. මේක පංචපාදස්කන්ධේ හටගෙන නැතිවම කියලා සිතවිල්ලෙන් අතහරින දේ නෙමෙයි. පංචපාදස්කන්ධේ හටගන්න ආකාරය තේරෙන නුවණ වැඩෙන විදිහට අපි ඉවසන්නට ඕනේ. ඒ විදිහට ඉවසනකොට තමන්ටම ප්‍රත්‍යක්ෂයක් වෙන මාර්ගය තුළින් මේකයි පංචපාදස්කන්ධ හටගන්නේ. මේකයි දුකේ සමුදය කියලා. ඒ දුකේ සමුදය තේරෙන්නේ විද්‍යාවත් එක්ක නුවණත් එක්ක අන්න එක දුක්ඛ නිරෝධය කියලා තේරුම් ගන්න. ඒ පිළිවෙත තමයි ඒ කරපු වැඩ පිළිවෙල තමයි මාර්ගය කියලා තේරුම් ගන්නවා. අන්න ආර්ය සත්‍ය හතර ගැන නුනහට ගන්නවා. දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධය සත්‍යයි, මාර්ගය සත්‍යයි. එතෙක් අපි තුල හටගන්නේ දුක්ඛ සත්‍යයි කියලා අපි හිතන්නේ මොකද්ද? දුක්ඛ අපි කොච්චර සංස්කාර දුක්ඛ කියලා හිතුවත් අපිට තියෙන්නේ දුක්ඛ දුක්ඛයමයි. ඇයි දුක්ඛ දුක්ඛය හිතෙන්නේ? අපි මේක පංචපාදනස්කන්ධය කියලා හරි දුකක් කියලා සංස්කාර දුකක් කියලා අල්ලගෙන අපේ සියුම් හැඟීමක් තියෙනවා. මේ පංචපාදනස්කන්ධ දුක නැති කරන්න ඕනේ කියලා. අපේ අභ්‍යන්තර හැඟීමක් තියෙනවා. අපි හොයන්නේ නැහැ මේක හැදුනේ කොහොමද කියලා. අපි හැදුනේ කොහොමද කියලා හොයන්නේ සමහරවල් නැති කරන්න ඕනේ කියන අදහස. ඒ අදහස දුරු කරලා මේක හැදුනේ කොහොමද කියන දේ විතරක් අපි හෙවනනම් නුවණින් හටගන්නවා නිරෝධය කියන කාරණා. එහෙම නැති වුණොත් අපි අර මුලට දුන්නොත් නිරෝධය ගැන අපි මම නැති කිරීමක්මයි හොයන්නේ. එහෙනම් මේ උච්ඡේද සාහ දෘෂ්ටි දෙකටමයි යන්නේ. මෙතන නැත කියන දෘෂ්ටියට යනවා. අයියන් එයාට අල්ලන්න දෙයක් නැහැ නේ. යාර සීල දේවල් අතහැරලා තහැරලා නැහැ. සංකල්පයක් වශයෙන් එයා නැහැ කියලා ගන්නවා. සමුදයට අහුවන්නේ. එහෙනම් මේ කාරණාවෙන් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ පංචපාදනස්කන්ධයේ උදේවයි කියන්නේ මොකද්ද? සමුදය අස්තංගමේ කියන්නේ මොකද්ද? ආලසති දකින්නවා කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ නාම ස්වභාවය තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? දර්ශනයක් ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද කියන මේ කරුණු ඔක්කොම මෙතනින් ඉදවල් වෙනවා. ඒතකොට දර්ශනය කියන්නේ මොකද්ද? දකින්නවා. දකින්නේ මොකද්ද? මේ ස්කන්ධයන්ගේ මේ පැවැතින ආකාරය. අන්න සත්‍ය ස්වභාවය ආකාරයෙන් දකින්නවා. ඉතින් එහෙනම් මේ කරුණු හොඳට තේරුම් අරගෙන මේ සැබෑවටම පංචපාදනස්කන්ධයේ උදේවය දකිමින් වාසය කරන්නට ඕන චින්තනය අපි හසුරුවන්නට ඕනේ. අපි එහෙම චින්තනය හසුරුවොත් අපට යම් කිසි දවසක මේ සමුදය අපට තේරෙනවා. මේ සමුදය අපට තේරෙනොත් එදාට අපට පුළුවන්කමක් ලැබෙනවා සැබෑවට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණා මොකද්ද කියන එක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ විදිහට අපි මේ ධර්මයේ තේරුම් අරගෙන ඒ නිවැරදි ඉලක්කය කරා නිවැරදි සත්‍ය කරා අපි යොමු වෙන්න උත්සාහ කරන්න ඕනේ. මම ඊයේත් පැහැදිලි කරා අපට ලැබුණ දුර්ලභ අවස්ථාවක් මනුෂ්‍ය ජීවිතයේට බුදුරණවහන්සේගේ මේ සත්‍ය ධර්මය ලැබෙන එක. ඉතින් මේ ලැබෙච්ච දුර්ලභ අවස්ථාව තුළ අපි මේ සත්‍යය කරා යොමු වෙන්නේ නැතිනම් අපිට මේ සත්‍ය මගහැරලා යනවා. ඒ නිසා අපි හොඳට උත්සාහ කරන්නට ඕනේ. අපේ ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්නට ඕනේ. ඍජු ඉලක්කය බවට පත් වෙන්නට ඕනේ. මොකද මෙන්න මේ සත්‍ය හොයන මාර්ගයේ එහෙම වුණොත් අපට කවදාවත් වරදින්නේ නැහැ. අපිට මේ ජීවිතේ සෝතපන්න වෙන්න ඕනේ නැහැ. අපිට රහත් වෙන්නට ඕනේ නැහැ. අපි හොයන්නට ඕනේ සත්‍ය. අපි සත්‍යයේ වුණා නම් කවදා හරි සෝතපන්න වෙනවා. කවදා හරි රහත් වෙනවා. අපේ ඉලක්කයක් තිබ්බොත් සෝතපන්න වීම රහත් වීමරි කියලා මගේ ඉලක්කයක්මයි යන්නේ. එතන යට අනාත්මය දකින්න බෑ කවදාවත්. එතන යාර මේ සත්‍ය දකින්න බෑ කවදාවත්. ඇයි මගේ රැකවරණයකට යා මොකද්ද හොයනෝ? සත්‍යනේ හොයන්නේ. එහෙනම් අපි තුන්චි හරි පැහැදීමක් මේ ධර්මයේ කියලා ඇති කරගන්න. මේ පිළිවෙත කර ඇති කරගෙන මේ බුදුරණවහන්සේ උදාලා මේ සත්‍ය කර ඇති කරගෙන අපි මේක පරීක්ෂණය පරිවේෂණය කරොත් අපට අනිවාර්යයෙන්ම කවදාද දකින්න පුළුවන්. මම ඊයේ කිව්වා අපි අපට මේ ධර්මයේ අහුවෙන් හචනාවක් කතන්දරයක් නවකතාවක් වගේ අහුනොත් එහෙම අපිට මේ ධර්මයෙන් තේරුම් ගන්න බෑ. අපි ඊට අනුව අපි නවකතාවට අනුව රඟපානවා. ඒ කියන්නේ අපිට අර නවකතාවක් අහුනොත් ඒකට අනුව දෙකම එකයි. එකෙන් නවකතාවයි රඟපෑම වෙනසක් නැහැනේ. එතකොට මේකේ සත්‍ය වෙනකොට අපිට මේ කතන්දරයක් නෙමෙයි වචන ටිකක් නෙමෙයි අපිට හොයන්න යමක් තියෙන්නේ. අන්න එතකොට තමයි මේ සැබෑවට මේ ධර්මයේ සවාක්කාර සම්දිටික අකාලික එහිපස්සේ කියන ගුණය අහුවෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට මේ වටිනා ලැබිච්ච අවස්ථාව තේරුම් අරගෙන මේ පසුතැවෙන්න දෙයක්වත් නෙමෙයි තියෙන්නේ. තේරෙන්නේ නැහැ කියලා දුක් වෙන දෙයක්වත් නෙමෙයි තියෙන්නේ. ඉතින් තේරුණා නම් අපිට මෙච්චර සසරක් ඉන්නේ නැහැ. ඉතින් අපිට කැමැත්තක් හටගන්නවනේ ඡන්දයක්. මොකද්ද? මට මේක තේරුම් ගන්න ඕනේ. ඡන්දයක් හටගන්නවනේ අදිෂ්ඨානයක් තියෙනවා. ඡන්ද චිත්ත. ආන අදිෂ්ඨානේ මොකද්ද? ඒකන මෙබෝජ හිතක් තියෙනවා. අන්න ඊළඟට වීරය කරනවා විමසනවා තේරුම් ගන්න. මුලින්ම අපි කැමැත්තක් හටගන්න ඕනේ. මේ ස්වභාවය හරි කියලා තේරුම් අරගෙන කැමැත්තක් හට අරගෙන දැඩි අදිෂ්ඨානයකින් යුක්තව වීරය කරන්නට ඕනේ. විමසීමෙන් යුක්තව මේ කාරණා තේරුම් ගන්න. ඉතින් කවදා හරි එක තේරෙයි. අපි යම් කිසි දවසක පසුතැවීමෙන් මේක අමාරුයි බෑ වෙන එකක් කරන්න ඕනේ මේක දුකක් කියලා හිතෙනවනම් එයා අනිත් පැත්තටම යන්නේ. ඉතින් අමාරුයි බෑ කියලා හිතුවත් මේකනම් තේරුම් ගන්න තියෙන්නේ වැඩක් නැහැ නේ මේතුව කියලා. මේකම අපි හරි කියලා තේරුම් අරගෙන ටික ටික හරි උත්සාහ කරනවනම් කවදාද යාට තේරෙන්නේ. ඒ නිසා මේ අපි මේ ධර්මයේ තේරුම් අරගෙන මේ සත්‍ය ස්වභාවයට පැමිණෙන්නට මේ සියලු දේවල් උපකාරයක් කරගන්නවා. Thank God.